ได้สาธนาเดียกับกันแล้วจะสาธนาเดียกับกันนี่ถ้าประดิษฐ์ให้สาธนาสมังคาจักขวาลิสุภัตรากัจฉังตุดีวะตาสัมธัมมังมุนิราจัสสะสุนังคุสัพพะมุคคะลังธัมมะสะเวนะคาโลอะยังทะดังตาธัมมะสะเวนะคาโลอะยังทะดังตาธัมมะสะเวนะคาโลอะยังทะดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะกาวรุณีเป็นนายกมาหิทานันวังสีกิปาดปัตตนมัสการีอัตเดวสีเดนิยตุนสัทธารมีดีสนาครีมสันธาวสุรกราบตนาครนวะอัตพินดวากีมลังคาวีขันธ์อุดรายดิธานีปุรามอุตุมศาสนิกมิเหวราคิตุกเรนอาดรสสัมปันศิษย์ปุตรยันวังเซลาโลกิตดายาดกเลอินนเนวติโลกเอปุราเอสสุนมิเหวราคิตุกเรนඒවන හන්සේගේ ශාසනික මෙහෙවරට උපහාර වේවා කියන හැඟීමමයි අදහසමයි අපේ මේ ගමනේදී තිබුණේ. නිසා මේ වෙලාවේදී ඒ උතුම් ශාසනික මෙහෙවරට උපහාරයක් වේවා ඒ උතුම් මෙහෙවර තව තවත් ඉටු කරන්නට ලෝසසුන් බබළුවන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය චිර ජීවනය සලසේවා සියලු යහපත් බලාපොරොත්තු අපේක්ෂාවන් ඉටු වේවා මේ ගෞතම බුදු සසුනේම නිකලල් හදමඩලක් ඇති මහරහත් පදවියෙන් සැනසෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුවයි අපි සද්ධර්මය දේශනා කරන්නට ආරම්භ කරන්නේ සදහවත් සසර විය දක්නා සසර කතරින් එතර වනු කැමති ගුණ බර කාරුණික පින්වත්නි අදත් අපි වෙනදා වගේම ටික වෙලාවක් නමුත් ලෞතුරා ගුණයට බුදු ගුණයට සිත යොමු කරලා සිතේ නිවීමක් සංසිඳීමක් ඇති කරගෙන ඒ සද්ධර්මයේ සුදුසු මානසික පසුබිමක් හදා ගැනීමට උත්සාහවත් වෙමු. ලෝතර බුදු ගුණයේ මහ පුදුමයි. මොහතකට නමුත් බුදු ගුණ සිහි කරනකොට බුදු ගුණ මෙනෙහි කරනකොට සිත් නිවිල යනවා සැනසිල යනවා. සුප්පබුද්ධං ප්‍රබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාච රක්ඛෝච නිච්ඡං බුද්ධගත සති බුද්ධ ශ්‍රාවකයෝ ගෞතම ශ්‍රාවකයෝ සුවසේ නිදනවා, සුවසේ පිපිදෙනවා කියලා කියනවා. සුවසේ නිදන්නෙත් සුවසේ පිපිදෙන්නෙත් නිච්ඡං බුද්ධගතා සති නිරතුරුවම බුදු ගුණය සිහිපත්හි පිහිටුවාගෙන ඇති නිසා නිතර නිතර බුදු ගුණ සිහි කරන, නිතර නිතර බුදු ගුණ මෙනෙහි කරන, බුදු ගුණයෙන් හිත පෝෂණය කරන ජීවිතයට හැමදාම සැනසෙල්ල තියෙනවා. සැබවින්ම බුදු සිරිත පිළිබඳව විමර්ශනාත්මක බුදු ගුණ භාවනාවක යෙදුණොත් ආරම්භයේ පටන් අපට අපේ ජීවිතවල ලොකු ආදර්ශ උපදේශ සපයන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොත අපි ටිකකට සිහිපත් කළොත්, උන්වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ පිණිස සේවන වූ උපකාර වූ බෝධිනාජානන් වහන්සේට උපහාර ස්තුති පූජාවන් පවත්වමින් උන්වහන්සේ ලෝකයට ලොකු ආදර්ශයක් උපදේශයක් දුන්නා. උතුම් ලෝතුරු ගුණයක් මතු කරලා දුන්නා කළ ගුණ සැලකීම පිළිබඳව. එපමණකින් නොනැවතුණු උන්වහන්සේ මේ ආපු ගමනේදී තමන් වහන්සේට බොහෝ උපකාර වෙච්ච ඇත්තන් පිළිබඳව කල්පනා කරලා බැලුවා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු පිළිබඳව වෙලා බැලුවා. අනේ ඇත්තුමිය පරලෝ ගිහිල්ලා. ඊළඟට මේ ආපු ගමනේදී බොහොම උදව් වෙච්ච පිරිසක් පස්වගමහනුන් වහන්සේලා. උන්වහන්සේලා කොහේ දෙන්නේ විමසලා බැලුවා. අනබරණැස සිසිපතනාරාමි වැඩ ඉන්නවා. කළගුණ සලකන්න උන්වහන්සේ යදුන් ගණනාවක් පාගමනින් වැඩම කළා. එහෙම වැඩම කරලත් උන්වහන්සේව පිළිගන්න සූදානම් වුණේ නැහැ පිරිස. දැන් අපි මේ සිදුවීම හුඟක් වාරවල අහලා තියෙනවා. එහෙත් මේ තුල තියෙන බුදු ගුණය පිළිබඳව අපි හුඟක් දෙනෙක්ගේ අවධානයට යොමු වෙලා නැහැ. පින්වතුනි, බුදුගුණ භාවනාව කියන්නේ මේ ටිකටයි. ඔබ හිතලා බලන්න, උන්වහන්සේ ලෝතුරා පදවිය වැනි බුදු පදවිය වැනි උතුම් පදවියකට පත් වෙලත් ඒ සඳහා තමන් වහන්සේට උපකාර වෙච්ච පිහිට වෙච්ච ඇත්තු ගැන ආපසු හැරිලා කල්පනා කළා. එයත්නම්ගේ දෙපා ළඟට ගිහිල්ලා එයත් ප්‍රතික්ෂේප කරද්දී කොහොම හරි උදව්වට උපකාරයක් කරන්නට අදිස්ථාන කරගෙන උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කළ හැටි සිහිපත් කරලා බැලුවොත් අපිට ලොකු ආදර්ශයක් සපයනවා. අපි ජීවිතයේ අද දවසේ මොනෑම ආකාරයකින් හෝ සමාජය තුළ ඉහළ තලයකට පැමිණි පිරිස් මෙබඳු තැනකට මේ ජීවිත පත් කරගන්නට දිවි මගාලෝක මත් කරගන්න අපට උදව් කළේ උපකාර කළේ කවුද කියලා සොයා බලන්න, විමසා බලන්න බුදු සිරිත අපට ආදර්ශයක් සපයනවා. බුදු පදවිය වැනි පදවියකට පත් වෙලත් පිහිට වූ අය සොයාගෙන ගියා. ඉතින් අපි අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට උන්වහන්සේගේ පසුපසින් යන බුද්ධ ශ්‍රාවකයෝ හැටියට මමත් උන්වහන්සේව අනුගමනය කරනවා, මමත් උන්වහන්සේගේ සමීපයට යනවා කියලා අපටත් පුළුවන්කම ලැබුණොත් මොහොතකට හරි මේ ජීවිතය ආලෝකමත් කරගන්න උදව් වුණු, උපකාර වුණු ඒ පිරිස් පිළිබඳව හොයලා ඒ අයට කෘතගුණයක් දක්වන්න, උපහාරයක් උපකාරයක් කරන්න පුළුවන් වුණොත් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේට සමීප වුණා වෙනවා. බලන්න, ඔබ එබඳු කෙනෙකුට උපකාර කරන්න ගිහිල්ලා ඌ ඔබව ප්‍රතික්ෂේප කළොත් ඔබ ගන්න තීරණය මොකක්ද? මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා උදව් කරන්න හදනකොට එපා නම් මම මොකටද උදව් කරන්නේ? ඔබේ හිත ටිකක් රළු කරගෙන ආපසු යරෙන එකයි කරන්නේ. බලන්න බරණැස ඉසිපතන ආරාමයේදී දාවෙච්ච සංවාදය, ඒ අයගෙන් නොසැලකිල්ලක් වෙද්දි, බුද්ධත්වයේ සම්බුද්ධත්වයේ නොපිළිගනිද්දි උන්වහන්සේ මතක් කරන වැත්මී මම නුඹලාට බොරු කියලා තියනවාද මේ ජීවිත කාලය තුල? නැති දෙයක් ලැබුවා කියලා තියනවාද? මෙසේ ඔවුන්ට ඔවුන්ගේ මතය වෙනස් කරන්න උන්වහන්සේගේ සත්‍යය හෙළි කරමින්, ඔවුන්ගේ අදහස් වෙනස් කරමින් උන්වහන්සේ ඒ පස්වග මහණුන් වහන්සේලාට කළ දේශනය, ඒ සිදුවීම් ටික පෙළගස්සලා බැලුවොත්, එහෙමනම් අපිත් තිබඳු තැන්වලදී කටයුතු කරන්න ඕන ඒ උතුම් ගුණය අපි අපේ ජීවිතවලට එකතු කරගත්තොත් අපේ ජීවිතවලත් වටිනාකමක් ගොඩ නැගෙනවා. මේ විදිහෙන් බුදුසිරිත පුරාම තම ජීවිතයට සසඳමින් ගලපමින් විමසා බලන්න පුළුවන් නම් අපටම තේරෙනවා අනේ බුදුහාමුදුරුවෝයි මමයි අතරේ කොච්චර දුරස් බවක් තියෙනවද කියලා. බුදුහාමුදුරුවන්ට මම සමීප වෙන්න නම් මමත් උන්වහන්සේගේ බුදුසිරිත තුල තිබුණ උතුම් ගුණ මගේ ජීවිතවලට එකතු වෙන්න ඕන නේද? බුදු ගුණ වඩනවා කියනකොට පින්වතුනි, බුද්ධ ගුණේ අපිට අමුතුවෙන් වඩන්න දෙයක් නෑ. සියලු ගුණ වඩාගත්ත, සියලු ගුණ වලාගත් උත්තමයන් වහන්සේලා උතුරු බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒ ගුණේ කොහේද වැඩෙන්න ඕන? ඒ බුදු ගුණේ වැඩෙන්න ඕන අපේ ජීවිතවලයි. බුදු සිරිත දිහා බලබලා ඒ බුදු සිරිත තුල තිබුණු උතුම් ගුණ අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන. උන්වහන්සේට නින්දා අපහාස ලැබුණු තැන, කීර්ති ප්‍රශංසා ලැබුණු තැන උන්වහන්සේ කටයුතු කළේ කොහොමද? අනේ මමත් උන්වහන්සේව අනුගමනය කරනවා. මමත් ඒ බඳු තැන්වලදී උන්වහන්සේ කටයුතු කළාක් නෙමෙයි, කටයුතු කරනවා. වේරංජා විදි හතර මාසයක් උන්වහන්සේ යවහාලින් කිසු බතක් වළඳලා සතුටින් වැඩ හිටියා. රජවරු සිටුවරු දන් දෙද්දී අපි මොකටද මේ බඳු නිරස දෙයක් වළඳන්නේ කියලා සමහර වෙලාවට වෙනත් කෙනෙක් නම් හිතව යන්නට තිබුණා. බලන්න බුදුරජාණන් වහන්සේ හැමතැනකදීම මොන ආකාරයකින් කටයුතු කරලාද කියලා අපි බුද්ධ ශ්‍රාවකයෝ නම් ඒ ඇති නැති හැමතැනකදීම, හොඳ නරක හැමතැනකදීම, රස නිරස හැමතැනකදීම මැදහත් වෙන්න පුළුවන් නම් අපි බුදුහාමුදුරුවන්ට සමීප වුණා වෙනවා. උන්වහන්සේට මහරජවරු ආරාධනා කළා, මහසිතුවරු මහවැසිය මහවසුන් ළඟ සමීපයේ හිටියා. සමහර අවස්ථාවල උන්වහන්සේ මහරජවරුන්ගේ මහසිතුවරුන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා වඩිද්දී දාසියෙකුගේ ආරාධනාව පිළි අරගෙන නතර වෙච්ච අවස්ථාවක් තියෙනවා. දවසක් සවැත් නුවර වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ තීරණය කළා දක්ිනාගිරියට වැඩම කරන්න. උන්වහන්සේගේ රෝගී තත්ත්වය, වයස්ගත භාවය ගැන කලකිලිමත් වුණු මහරජතුමා ඇවිල්ලා ආරාධනා කරනවනේ ස්වාමීනි වඩින්නපා ඔය ගමන. දුෂ්කර මාර්ගයක්, නොඉක්මුණු මිනිසුන් ඉන්න ප්‍රදේශයක්. අනේ පිඬු මහසිරිතුමා විසාකා උයසිය මේ හැම කෙනෙක්ම ඇවිල්ලා බුදුසිරිපා මුල වැඳ වැටිලා කියනෝ ස්වාමීනි ඔය ගමන යන්න එපා. ඒත් උන්වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් දක්ෂිනා ගිරියට වඩින්න තීරණය කළා. එදා අනේ පිඬු මහසිටුතුමා මාලිගාවට ආවේ මැලවුණු මුහුණකින්. වෙනදා ආරාමයට ගිහිල්ලා මහසිරිතුමා නිවසට එන්නේ බොහොම ප්‍රසන්න මනසකින් ප්‍රසන්න මුහුණකින්. තිතුණු කුසුමක් වගේ එතුමාගේ මුහුණ හරි ලස්සනයි. ඒත් නද එතුමාගේ මුහුණ නිකන් මැලවිලා අඳුරු වෙලා. උත්තරාදාසියට පුන්නාදාසියට හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේටවත් කරදරයක් විපතක් වද්ද අද සිටුතුමා වෙනස් වෙලා. සාමීනි බුදුරජාණන් වහන්සේට කරදරයක් විපත්තියක්ද? නෑ පුන්නාවනි බුදුරජාණන් වහන්සේට එහෙම කරදරයක් නෑ. ඒත් උන්වහන්සේ උන්න තීරණය කළා දක්ෂිණාගිරියට වඩින්න. අනේ සාමීනි උන්වහන්සේට යන්න සුදුසු වෙලාව නෙමෙයි උන්වහන්සේලා ආරාධනා කළේ නැද්ද නතර වෙන්න කියලා? ඇයි නැත්තේ පුන්නාවනි? අපි ඔක්කොම ආරාධනා කළා, බුදුරජාණන් වහන්සේ ඔක්කොම ප්‍රතික්ෂේප කළා. පුන්නාව මොහොතක් නිහඬ වෙලා කල්පනා කළා, අනේ බුදුහාමුදුරුව මහා කරුණිකයි, මට පිහිට වේවි. සිටුතුමනි මම බුදුරජාණන් වහන්සේව නතර කරලා දෙන්නද? හොඳයි පුන්නාවනි, ඔබට පුළුවන් නම් ඒ කාර්යය කරන්න. මම ඔබව දාසි තනතුරෙන් නිදහස් කරනවා. එහෙනම් ස්වාමීනි මට බුදු සසුනේ පැවිදි වෙන්න අවසර දෙන්න. ඒ අවසරය ලබාගෙන බුදුහාමුදුරුව වඩින පෙරමගට දුවගෙන ගියා පුන්නා. උන්වහන්සේ වඩින පෙරමග බිම දිගා වෙලා බුදුරජාණන් වහන්සේ දිසාවට වැඳ නමස්කාර කරගෙන උන්වහන්සේ සමීපයට ආව මොහොතකට නතර වුණා. සාමීනි මේ පුන්නාව දාසියක්, මේ දාසියක් වූ පුන්නාවට අනුකම්පා කරන්න බුදුහාමුදුරුවනි, ඇයගෙන් ඉල්ලීමක්? බුදුරජාණන් වහන්සේ නතර වෙලා අහනවා, පුන්නාවනි ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සාමීනි මට අනුකම්පා කළා පහු ජේතවනාරාමයට වඩින්න. පුන්නාවනි මම ජේතවනාරාමයට වැඩියොත් උඹට ලැබෙන ලාභය මොකක්ද? සාමීනි මම දාසි තනතුරෙන් නිදහස් වෙනවා. මට ඔබ වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා ලෞතුරු ගුණ විඳින්නට පුළුවන්, ලෞතුරු සුව විඳින්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මොහොතකින් මහරජුරුවන්ගේ, මහ සිටුවරයාගේ, මහ උවසියෝගේ, මහ උවසියන්ගේ ආරාධනා ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ පුන්නාදාසියගේ ආරාධනාව බාරගෙන පහුවෙලම කළා. බලන්න උන්වහන්සේ අපට දුන්නු ආදර්ශය කොච්චරද කියලා. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතවලින් සිද්ධ වෙන්නේ ලොකු කෙනාගේ ආරාධනාව බාරගත්තත් පොඩි කෙනාගේ ආරාධනාව ප්‍රතික්ෂේප වෙන බව. බුදුරජාණන් වහන්සේ ලොකු වෙනසක් ලෝකෙට පෙන්නුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තරාවැනි දාසියන්ගේ නී රැඳුණු කුඩු රොටියක් මහරජවරුන්ගෙන්, මහසිටුවරුන්ගෙන් ලැබිච්ච පූජනයක් එකසේ සමස්තින් වළඳමින් ලෝකෙට දුන්නු ආදර්ශය අපිත් අපේ ජීවිතවලට සමීප කරගන්නවා නම් සැබවින්ම අපිත් බුද්ධ ශ්‍රාවකයෝ වෙනවා. බුදුහාමුදුරුවන්ගේ සමීපයේ දකුණු ධන මඩල ළඟ ඉන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එනිසා අපි බුදු සිරිත දිහා බල බලා අපේ ජීවිතල් කියලා තියෙන අඩුපාඩුකම් ඉවත් කර කර ඒ උතුම් ගුණයෙන් ජීවිත පුරව ගන්න, පෝෂණය කර ගන්න උත්සාහවත් වෙනවා නම් එයයි සැබෑ බුදු ගුණ භාවනාව වෙන්නේ. එනිසා ඒ සැබෑ බුදු ගුණ භාවනාවට යොමු වෙන ගමන් මේ වෙලාවේදී මුතෙත් අපි ටිකක් ඒ ලෝතුරා ගුණ පිළිබඳව විමසා බලමින් සිහි කරමින් නවරහාදී ගුණයන් පිළිබඳව විමසමින් ටික වෙලාවක් බුදු ගුණ භාවනාව පිළිදෙන්නට උත්සාහවත් වෙමු. පළමු කොට දෑත් නලල පුතගෙන තුනුරුවන් ගුණයට ජීවිත පූජාවෙන් වැඳ නමස්කාර කොට අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ඉදිරියේ හැමදාම මම වැරදි සමාකරව ගත්තා, ඒත් ඒ මොහොතින්ම නැවත නැවතත් ඒ වරදටපත් වුණා. ඔබ වහන්සේව සරණ ගියා, ඔබ වහන්සේගේ ඉදිරියේ ශික්ෂාපද සමාදන් වුණා, ඒව ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. මා ශක්ති සම්පන්න වුණේ නෑ. ඒවා ඒ ආකාරයෙන්ම රැකගන්න. ඒත් බුදුරජාණන් වහන්සේ අද දවසේ මම ඔබ වහන්සේට ගෞරවයෙන් මේ ජීවිතේ පුරා සිදු වුණු වැරදි අඩුපාඩු අද ඉඳලා වෙනදාට වඩා වැඩි වීරියකින් ඕනකමකින් කැපකිරීමකින් ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඔබ වහන්සේට සමීප වෙන්න, ඔබ වහන්සේගේ සමීපයේ ඉන්න ශ්‍රාවකයෙකු බවට පත් වෙන්න උත්සාහවත් වෙනවා. මේ ජීවිතේ පුරා සතර පුරා සිදු වුණු සියලු අරදට දෝෂයට ප්‍රමාද දෝෂයට මට අනුකම්පා ප්‍රසමාවදී බුදු බලයේ පිහිට සදහම් ගුණ බලයේ පිහිට මහා සංඝ ගුණ බලයේ පිහිටෙන් මට ලෞතුරා මග සාක්ෂාත් කරගන්නට ශක්තිය මා දිවාසනාව ආශිර්වාද ලැබේවා කියන අදහසින් තෝරුවන් ගුණයට වැඳ නමස්කාර සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. අනන්ත සසර පටන් ගත් වෙන මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන දර්ශනය කරගෙන පහළ කරගෙන ඒ බුදුරුව දෙස බලාගෙන මේ විදිහෙන් බුද්ධ ගුණ මෙනෙහි කරමු.
අවබෝධ කළ හින්දේ
වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහින්ද හල යුතු සියලු පාප ධර්මයන් හලහින්ද සම්මා සම්බුද්ධ නම් වන සීත සම්මා සම්බුද්ධ නම් වන සීත අසලොස් සරණ ධර්මයන් බින් යුක්තවන හිඳ විද්ධා චරණ නම් වන සීක විද්ධා චරණ
Good.
ගෞරවනීය නායක මහත්මයාණන් වහන්සේ, සදහවත් වන දරකාරුණික පින්වත්නි, දැන් දින කිහිපයක් මුළුල්ලේම සසර දුර්ගවාලන ධම්මග කෙසේ විය යුතුද කියලා අපි ටිකක් කතා කළා. පින්වතුනි, ඒ පිළිබඳව සිහි කළ යුතු කාරණා කීපයක් කලින් කොට සිහිපත් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා, මහණනි, මේ ලෝකේ රත්තරන් තියෙනකම් රත්තරන්ම තියෙනකම් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. එහෙත් මහණෙනි, මතු අනාගතේ රත්තරන්ෙන් දිලිසනදී ලෝකේ පහළ වෙනවා. එදාට මහණෙනි, ලෝකෙ මිනිස්සු රැවටෙනවා. දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට ලෝක කොටසක් මුලාවට පත් වෙනවා, රැවටෙනවා. ඒ වගේ මහණනි, මේ ලෝකයේ සද්ධර්මයේ තියෙනකන් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ, මුලාවට පත් වෙන්නේ නැහැ. එහෙත් මහණනි, අනාගතයේ මේ ශාසනය තුලම මේ දහම් පාඨම, සූත්‍ර පාඨම යොදාගෙන ධර්මයේ වැනි දේ ලෝක නිර්මාණය වෙනවා. ධර්මයේ නොවන, ධර්මයේ වගේ දේ ලෝක නිර්මාණය වෙනවා. එදාට ලෝකේ බොහෝ දෙනෙක් මුලාවට පත් වෙනවා, රැවටෙනවා කියලා මහා කාශ්‍යප මහන්වියන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා දුන්නා. ඒ බව උන්වහන්සේ දැකමින් පිරුණුවන් පාවදාරන්නට ආසන්න කාලයෙහි මහෝපදේශ දේශනා කරමින් ඒ සුරක්ෂිත භාවය ඇති කරගන්න, නිවැරදි භාවය ඇති කරගන්න මඟ පෙන්වීමක් උන්වහන්සේ අපිට කළා. අනාගතයේ ලෝකෙ කවුරුත් නොඑක ආකාරයෙන් අවබෝධ කරගත්තා කියලා ධර්මයේ ලෝකෙට කියාවි. බුදුවරුන්ගෙන් අසා දැනගෙන ආවා, අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගෙන් අසා දැනගත්තේ, රහතන් වහන්සේලාගෙනුයි අසා දැනගත්තේ, මගඵලලාභී උතුමන්ගෙනුයි ඉගෙන ගත්තේ. මේ ආදී නොඑක විදිහෙන් ඒ ලැබූ අවබෝධයන් බව කියමින් ප්‍රකට කරමින් ලෝකෙට බණ කියන අය ලෝකෙ පහළ වේවි. මහණෙනි, එදාට ඒ ධර්මය අහන්න, ඒ ධර්මයට හොඳින් සවන් දෙන්න, සවන් දීලා හොඳට ග්‍රහණය කරගන්න, ධාරණයක් කරගන්න, සවන් දෙන්න, ධාරණය කරගන්න. හැබැයි එකවර ක්‍රියාවට නගන්න කිව්වේ නෑ. උන්වහන්සේ එතනට උපදේශයක් දුන්නා, ඒ ධාරණය කරගත්ත ධර්මයේ සසඳන්න, ගලපන්න තැනක් අපිට පෙන්නුවා. චතුරාර්ය සත්‍ය බහාලන්න, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය වන්නේ දැයි බලන්න, ධර්මය හා සසඳන්නේ දැයි විමසා බලන්න. ඒ දේශනා ධර්මයේ චතුරාර්ය සත්‍යයට එකඟ නම්, චතුරාර්ය සත්‍යයට ගැළපෙනවා නම්, චතුරාර්ය සත්‍යය මතුවෙනවා නම්, එපමණකුත් මදි. රාග ද්වේෂ මෝහ, රාග ද්වේෂ විතරක් නෙමෙයි, ලෝභ ද්වේෂ විතරක් නෙමෙයි, රාග ද්වේෂ මෝහ තුනම දුරු වෙන්නත් ඕන. එපමණකුත් මදි. ඒ ධර්මයේ තුල පටිච්ච සමුප්පාද ධර්මයේ මතුවෙන්න ඕන. ඊට ගැලපෙන්න ඕන. මෙන්න මේ විදිහට ගැලපෙනවා නම්, සැසඳෙනවා නම්, ධර්මයේ බැස ගන්නවා නම් විතරක් මහණනි මේ ධර්මයේ පිළිගන්න, පිළිපදින්න, ක්‍රියාවට නගන්න කියන උපදේශයක් කළා. අද දවසේ ලෝකේ නොඑක් නොඑක් අය නොඑක් නොඑක් විදිහේ මංපෙත් ගමන් මඟ ලෝකෙට කියා දෙනවා නිවන් දකින්න. තනින් තැනට කෙනාගෙන් කෙනාට ඒ කියා දෙන මාර්ගයේ වෙනසක් තියෙනවා. එක එක කෙනා කියා දෙන ක්‍රම එක එක විදි වෙනවා. පින්වතුනි, විශේෂයෙන් අර උපදේශය නුවණින් ක්‍රියාවට නගන්න විමසා බලන්න හොඳම කාලේ තමයි අද උදා වෙලා තියෙන්නේ. කාලාම දේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ දවසේ කාලාමවරු කියනවා, අපේ පලාතට එන හැම කෙනෙක්ම කියන මම සම්මා සම්බුද්ධයි කියලා, මගේ ධර්මයේ සාක්ඛාතයි කියලා කියනවා, මගේ ශ්‍රාවකය තමයි සුපටිපන්න කියලා කියනවා, උජිපටිපන්න කියලා කියනවා. හැමෝම මේ ටික කියන ඔබ වහන්සේත් එහෙම කියාවි. ඉතින් අපි කොහොමද පිළිගන්නේ මේ ඔක්කොම? බුදුවරු වෙන්න බෑ, ඔක්කොගෙම ධර්මයේ සාක්ඛාත වෙන්න බෑ, ඔක්කොගෙම ශ්‍රාවකය සුපටිපන්න උජිපටි වෙන්න බෑ. මේ කෙනේ කාට ප්‍රතිවිරුද්ධයි කියන දේ. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ කවුරු කියන දේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මතක් කළා කාලාමවරුනි, නුඹලා සැක කළ යුතු තැනම සැක කළා. ඔවුන්ගේ සැකයේ සාධාරණ බව මතක් කළා. අන්නේ සාධාරණ සැකයේ අද දවසේ අපිට පහල කරගන්න වෙලා තියෙනවා. මොකද අපිට මුලා වෙන්න, රැවටෙන්න වෙලාවක් නැහැ. සංසාරේ අපි බොහෝ දුක් විඳගෙන ආපු ගමන, ඒ දුක නිමා කරගන්න, නිදහස් වෙන්න තියෙන අන්තිම ඉඩ වෙන්නේ නැති මේ බුදුසසුන පවතින්නේ 5000ක් කල්ය කියලා අදහසක් ප්‍රකාශයක් තියෙනවා. ඒක හරිද වැරදිද අපි දන්නේ නැහැ. ඒක නිවැරදි නම් දැන් 2552ක් ගෙවිලා තව 2400 ගණනයි ඉතුරු වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකෙම උපදින්න වුණොත් තව 25 සතාවක් උපදින්න පුළුවන් වේවි. අපි කාටද තීරණය කරන්න පුළුවන් මේ 25 සතාවෝ මිනිස් ලෝකෙ උපදින්න පුළුවන්? දිව්‍ය ලෝකෙක උපන්නොත් එහෙ දිව්‍ය ආශ්‍රයෙ ඉඳලා එනකොට ওই 2400 වගේ 10-12 ගුණයක් ගෙවි ගිහිල්ලා අධර්මවාදී යුගයක නැවත මනුෂ්‍ය ලෝකෙට සතර අපාය තැනක උපදින්න වුණොත් මේ ශාසනයේ නෙමේ තවත් බුදු සසුන් ගොඩාක් පහළ වෙලා නිවි ගිහිල්ලා. එනිසා මේ ලැබිච්ච අවසාන තැන, අවසාන මොහොත මේ පැය, මේ මොහොත හැර, මේ ක්ෂණය හැර ඒ සඳහා වෙන අවස්ථාවක් නැහැ. එනිසා මේ වෙලාවේදී රැවටෙන්න, මුලා වෙන්න වෙලාවක් නැහැ. අපි මොනවා හරි කරනවා කියලා, අපි මොනවා හරි කළා කියලා හිතරවට ගන්න නෙමෙයි. අපට පේන්න ඕන මේ ධර්මය, එහෙන ධර්මයේ චතුරාර්ය සත්‍යයට ගලපන්න පුළුවන්ද කියලා. ඒක කවුරු කෙරේවා විශ්වාසයෙන් කරන එකක් නෙමෙයි. තම තමන්ට දැනෙන්න ඕන මේ ධර්මයේ මේ චතුරාර්ය සත්‍යනේ. මෙහෙම වඩනකොට, මෙහෙම භාවිතා කරනකොට රාග, ද්වේෂ, මෝහ ඥාවිද්‍යා සහිතවම දුරු වෙන බවක් පේනවනේ. මේ ධර්ම තුල මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මතුවෙනවනේ. මෙන්න මේ ටික එකඟටම් ගැලපෙනවා නම් විතරක් ඒ ධර්මයේ පිළිගන්න ඕන. අපි මෙතෙක් කාලයක් මේ දින කීපයේ මුළුල්ලේ කියපු ධර්මයේ තුලක් ඒ සැසඳීම ඔබට නොලැබෙනවා නම් මේක නිමිහාට පවත්වන්න එපා. ඒක අතහැරලා දාන්න ඕන එකක් වෙනවා. එනිසා මේ අද ඉතුරු වෙච්ච කාලය තුල මෙතෙක් කළ කතාවන් ඒ ධර්මයට ගැළපීමක් වෙනවද කියන එක විනිශ්චය කරගන්න වෙනවා, විමසා බලන්න වෙනවා. තමන්ට දැනෙන වැටහෙන තරමින් චතුරාර්ය සත්‍යයට ගැළපෙන බවක්, දුරුකල යුතු ධර්ම දුරු වෙන බවක්, පටිච්චසමුප්පාද ධර්මයේ ප්‍රකට වෙන බවක් පෙනෙන්න ඕන. පෙනෙනවා නම් විතරයි මේ ධර්මයේ පිළිබඳව දිගට භාවිතාවක් හැටියට පාවිච්චි කරන්න ඕන. එනිසා පින්වතුනි, ඒ අවවාදයේ උපදේශය බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ මේ පිළිබඳව සඳහන් කළා. එනිසා ඒ තුන් උපදේශය, ඒ අවවාදයේ අනුශාසනය සිහියට නගන්න ඕන විශේෂයෙන් අද දවසේ. පින්වතුනි, අපි ඊයේ පෙරේද දවස් කීපෙම පිළිවෙලින් මේ ධර්මය තුල කෙනෙකු ආශ්‍රවක්ෂය කරන කෙලෙස් ගෙවන ප්‍රතිපදාවකට පැමිණෙන්නට ඕන පිළිවෙල, කාලයේ වෙලාවේ හැටියට දිගින් දිගට ටිකෙන් ටික විස්තර නොකළත් අවශ්‍යතම කරුණු කීපය පිළිවෙලින් මතු කරගෙන පහදාගෙන එන්න උත්සාහ කළා. ඒ කොතෙක් දුරට සාර්ථකද කියන එක අපිට තීරණය කරන්න බෑ. අපේ දැනුමේ, අපේ නුවණේ, අපේ අවබෝධයේ තරමටයි ඒක සිද්ධ වෙන්නේ. ඒ විදිහෙන් පිළිවෙලින් ඇවිල්ලා අපි නතර කළා දිට්ඨ සුත මුත විඤ්ඤාත, දකින අහන දැනෙන දැනගන්න කියන තැනින්. මෙන්න මෙතන පිළිබඳව අපි නැවත වතාවක් ඉල්ලීමක් වුණ, නැවත වතාවක් ඒ පිළිබඳව තව ටිකක් පැහැදිලි කරන්නට කියලා අපිට එතන තව කොහොමටත් බොහෝ කාලයක් විස්තර කළත් ඉවර කරගන්න බැරි ධර්මයේ මතුවෙන තැන ඉතන. චතුරාර්ය සත්‍ය මතුවෙන්නේ ඔතන. රාග දේශ මොහ විනය වෙන බව පෙළන්නේ ඉතන. පටිච්ච සමුප්පාද ධර්මය මතුවෙන්නේ මෙතන. එනිසා අපට යම් තරමකට ඒ තුල යමක් කතා කරන්න ඉඩක් තියෙනවා. කතා කළ යුතුයි. කෙසේ නමුත් දැන් අපි මතක් කරගන්න ඕන සමස්ත සම්මුති ස්කන්ධය. ස්කන්ධයන් තුල විමසා බලමින් අපි ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවට යොමු වුණා. සසරේ බිය කරු බව, භයානක බව දකිමින්, ජාති ජරා මරණේ අතීතයෙන් අනාගතයෙන් දකිමින්, ඉන් මිදීම සඳහා සුවපත් කර ගැනීම සඳහා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවට යොමු වුණා. එක්සලික ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකිමින් සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධා මාර්ගයට යොමු වෙන හැටි අපිට කියන ටික කතා කරගෙන ආවේ. එතනදී අපි සම්මත ස්කන්ධයන්ගෙන් මේ සමස්ත කය රූපස්කන්ධයේ හැටියට සලකන තැන අතහැරලා මහා අත්තිපදෝපම සූත්‍රයේ, මදුපිණ්ඩික සූත්‍රයේ, රාහුලවාද සූත්‍ර වැනි සූත්‍ර ධර්මවල සඳහන් වෙන ආකාරයට මේ මොහොතේ පවත්නා ස්කන්ධයන්ගේ හට ගැනීම විමසා බලන තැනට ආවා. ස්කන්ධ ධාතු ආයතන, ස්කන්ධ ධාතු ආයතන ඒ දේශනාවට අනුව අපි ආයතනයන් තුලින් ආයතනයන්ගේ හට ගැනීමත් සමගම ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමත් බලමින් ඒ ධර්මයන්ගේ අනාත්ම බව වෙන වෙනම විමසා බලන්න ප්‍රායෝගිකව යෙදෙව්වේ නැතත් ඒ කරුණු ටිකේ දහවල් කාලයේදී අපි බලාගෙන විමස විමසාව රූපේ කියන්නේ මේ බඳු තැන, වේදනාව මේ බඳුයි, සංඥා සංඛාර විඥාන මේ බඳුයි, එහි ආත්මීය බවක් සත්ත්ව පුද්ගල වශයෙන් ගත යුතු බවක් එහි නැති බව අපි අපේ නුවණ තරමින් අවබෝධ කරගත්ත තේරුම් ගත්ත ඊයේ දවසේ. එතකොට එහෙමනම් ඒ බඳු ස්කන්ධයන් යෙදিলা සත්ව පුද්ගල සංකල්පයක් දෙන්නේ කොහොමද කියන එකයි අපි ඊළඟට සොයන්න පටන් ගත්තේ. ඒ යම් දුරකට අපි විමසීමකට ලක් කළා. අපි තව වතාවක් පුංචි උදාහරණ කීපයක් අරගෙන විමසලා බැලුවොත් පින්වතුනි අපි දන්නවා ධර්මිතියක් කියලා යමක් අපි අහලා දැකලා තියෙනවනේ. ධර්මිතිය මොකද්ද? ධර්මිතියක් කියලා කියන්නේ දර කෝටු කීපයක් එකතු වුණාම, දර කෝටු කීපයක් එකතු වුණාම ධර්මිතියක් හැදෙනවා. දැන් ධර්මිතිය කියන්නේ මොකක්ද? අර කෝටුවෙන් කෝටුවට අරගෙන ඇහුවොත් මේකද ධර්මිතිය, මේකද ධර්මිතිය, මේකද ධර්මිතිය, මේකද ධර්මිතිය. එක කෝටුවක්වත් ධර්මිතිය නෙවෙයි. නමුත් මේ කෝටු තුක මේ විදිහෙන් නිර්මාණය වුණාම පිහිටියහම ධර්මිතිය කියන සම්මතයක් ගොඩනැගෙනවා. ධර්මිතිය කියලා දෙයක් අපිට ලෝකෙ හොයන්න හම්බ වෙන්නේ නැහැ කෝටු තුක ඇරෙනකොට. දර කෝටු ටික එකතු වෙච්ච තැන ධර්මිතියක් කියන සම්මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ටිකම තව විදියකින් පෙන්නනවා. යථාපියංග සම්භාරාරතු සද්ධෝති උච්චති ඒවං කන්දේසු ධම්මේසු හෝති සත්තුති සම්මුති. අර අවයව ටිකක් එකතු වුණාම එතනට කියනවා රතය කියලා. කරත්තය කියනවා. දැන් කරත්තය කියන්නේ රෝදෙට නෙවෙයිනේ. කරත්තය කියන්නේ තට්ටුවට නෙවෙයිනේ. කරත්තය කියන්නේ අර ඇඳ ටිකට නෙවෙයිනේ. මේ ඔක්කොම ටික මේ ආකෘතිය තුල එකතු වුණාම කරත්ත්‍ය කියන සම්මුතියක් ගොඩනැගෙනවා. පැනවීමක් වෙනවා. එවං කන්දේසු ධම්මේසු ස්කන්ධ ධර්ම යම් තැනක එකතු වුණාම සත්ත්‍ය සම්මුතියක් ගොඩනැගෙනවා කියලා කියනවා. සත්ත්‍ය සම්මුතිය. දැන් අර දරපෝටු ටික එකක්වත් ධර්මිතිය නෙමෙයි. අර අවයව ටික එකක්වත් කරත්තේ රතේ නෙමෙයි. ස්කන්ධ ටික එකක්වත් සත්ත්ව නෙමෙයි. නමුත් සත්ත්ව නොව ස්කන්ධ ටිකේ දුනහම සත්ත්ව කියන සම්මතයක් ලැබෙනවා. රතයක් නොව අවයව ටික එකතු වුණාම රතයක් කියන සම්මතය ගොඩනැගෙනවා. කෝටු ටික එකතු වුණාම ධර්මිතියක් කියන අදහසක්. දැන් මේ අපේ ඉදිරියේ මේසයක් තියෙනවා.
අපි දැන් අත දිගු කරලා ඇහුවොත් මේ කකුලද මේසේ, එහා කකුලද මේසේ, අනිත් කකුලද මේසේ, මේ කකුලද මේසේ, අපි හැමෝගේම උත්තරේ නෑ මේසේ නෙවෙයි. එහෙනම් මේ උඩ මේ මේ තට්ටුවද මේසේ? නෑ, තට්ටුවක් නෙමේ මේසේ. එහෙනම් මේසේ කියන්නේ මොකක්ද? මේ වාග්දෙනගේ උත්තරේ වෙනවා මේ ඔක්කොම එකතු වුණාම මේසේ කියලා. ඔක්කොම එකතු වුණාම මේසේ කියලා. මේ උත්තරේ නේ හැමෝම දෙන්නේ. මේ කකුලක් මේස නෙමෙයි, අර කකුලක් මේස නෙමෙයි, අර කකුලක් මේස නෙමෙයි, මේ කකුලක් මේස නෙමෙයි, මේ උඩ තට්ටුවක් මේස නෙමෙයි. ඒ වුණාට මේ ටික එකතු වුණාම මේසයක් වෙනවා. දැන් බලන්න මේසය හැදුනේ කොහොමද කියලා. ඔක්කොම එකතු වුණාම මේස කියන අදහසක් එනවා. දැන් ඔක්කොම එකතු වුණාම මේසෙනම් මේ අවයව ටික ඔක්කොම ටික මේසෙනම් හොඳයි. අපි හිතන්න මේ කෑලි ටික ගලවල එක මිටියකට බඳිනවා. එකක්වත් අඩු නැහැ, යන කෑල්ලක්වත් අඩු නැහැ. එක තැනක ගොඩකට ගහනවා. දැන් අවයව ටික ඔක්කොම තියෙනවා. ඒකට මේස කියනවාද? ඒකට මේස කියන්නේ. ඉතින් ඔක්කොම ටික මේසේ නම් එතනත් අඩුවක් නැතුව මෙතන තියෙච්ච ටික ඔක්කොම එහෙමම තියෙනවා. නමුත් අවයව ටික මේසේ නම් අවයව ටික කොහොම තිබුණත් මේසේ වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොම ටික මේසේ කියලා කිව්වහම වැරදි. බලන්න ලෝකයේ තුල සම්මත ගොඩනැගෙන ඇති මේකක්වත් මේසෙ නෙමෙයි. මොන මේ අවයව ටික එකතු වෙච්ච තැන මේසෙ කියන අදහස ආවට පස්සේ මේ කකුල මොකද? මේසෙ කකුල. කකුල හතරම මේසෙ කකුල් වෙනවා. තට්ටුව මේසෙ තට්ටුව වෙනවා. මේසෙ රෙද්ද වෙනවා. මේසෙ උඩ වෙනවා. මේසෙ යට වෙනවා. කොච්චර අදහස් ගොඩ නැගෙනවාද? දැන් මුලින් අපි බලනකොට මේ එක කකුලක්වත් මේස නෙවෙයි. මේසට අයිතිත් නෑ. මේස කියන සම්මතය ඔක්කොම ගොඩ නැගෙන්නේ මේ ටික මේ අවයව ටික මේ ආකෘතිය තුලම. පිහිටියට පස්සේ මේ අවයව ටික මේ ආකෘතිය තුලම පිහිටියාම මේස කියන අදහසක් උපදිනවා. මතක තියාගන්න ඕන මේස කියන්නේ අදහසක් විතරයි. මේ අවයව ටික මේ ආකෘතිය තුල පිහිටියාම අපේ හැට ගැටෙනවාම අපිට අදහසක් එනවා මේ මේසයක් කියලා. නෙගටිව් එකක්. මේ ධාතුව මේ රූපය ගන්නෑ මම ටීපෝ එක කියලා. මම මේස කියලා. රූපය දන්නේ මට මේස කියනවද කියලාවත්. රූපය අනාත්මයි. මේ අවයව ටික අනාත්මයි. එතකොට මේස කියන අදහස අපි තුල උපදින එකක්. සිතේ උපදින එකක්. උපදව ගන්න එකක්. හැබැයි දැන් මේ රූපයයි ওই දෘෂ්ටියයි දෙක එකතු වුණාම එකක් කොට ගත්තාම මේක මේසෙමයි. මේක මේසෙමයි. එතකොට තමයි මේසෙ මගේ, මේසෙ උඩ, මේසෙ යට, මේසෙ ළඟ අවයව ටික ධාතුව මේසයක් නෙවෙයි. මේසෙ කියන්නේ අදහසක්, දෘෂ්ටියක්, සංකල්පයක්. මේ සංකල්පයයි මේ දෘෂ්ටියයි මේ දෙක එකතු වුණාම, එකතු කළාම මේක මේසයක් නෙවෙයි. අපිට දැන් මේසයක් තියෙනකන් අන්තවලින් මිදීමක් නැහැ. මේසයක් ඇති තාක්කල් අපිට කතා කරන්න වෙන්නේ අන්තවලට වැටිලා. එක්ක මේසෙ හොඳයි කියන්නේ, එක්ක මේසෙ නරකයි කියන්නේ. එක්ක මේසයක් තියෙනවා කියන ඕන මේසයක් නැහැ කියන්නේ. තියෙනවා කිව්වත් නැහැ කිව්වත් දෙකම තියෙනවා කියන එකට සාපේක්ෂ, මේසෙට සාපේක්ෂයි. දැන් කෙනෙකුට මේක කඩලා බලලා බලලා ධාතු වලට බෙදලා කියන්න පුළුවන් මේසයක් නැහැ කියලා. නැහැ කියන එක ආවෙම නැහැ කියන අන්තයේ උපන්නේම මේසයක් තිබුණා කියන තැනට සාපේක්ෂව. එතකොට ඇත්ත නැත්ද කියන්න මේසට සාපේක්ෂව. හොඳයි නරකයි කියන්න පුළුවන්. ලස්සනයි අවලස්සනයි කියන්න පුළුවන්. වටිනවා නොවටිනවා කියන්න පුළුවන්. මේ ඔක්කොම අන්ත ගොඩ නැගෙන්නේ මේස ප්‍රසන්නයි. දැන් හොඳයි අපි තේරුම් ගත්තොත් රූපේ අනිකක්. ඒ අරමයා උපන්න දෘෂ්ටි අනිකක් කියලා මේ දෙක වෙන් කළොත් මේ දෙක වෙන් වුණොත් දෘෂ්ටියට පවතින්නේ ඉඩක් නැහැ. දෘෂ්ටිය විඥානයේ පිහිටන්න ස්ථාන හතරක් තියෙන විඥානට්ඨಿತಿ. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය විඥානයේ පිහිටන භූමිය. විඥානයේ පැලවෙන බිම. දැන් එතනට ඒ ඉඳ නැති වුණොත් විඥානයේ පැවැත්මට පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. අපි මෙන්න මේ භාවනාවේදී ධර්මයේ තුලදී කරන්නේ මේ විඥාණයට පිටක් නැති කරනවා. පොළවේ පිහිටියත් ඒකට විඥාන බීජය මේ විඥාන ස්ථಿತಿ වේදනා සංඥා සංඛාර රූප මේ පිහිටියත් තණ්හාවේ දිය එකතු නොවුණු පැලෙන්නේ නැහැ. මෙරිල යනවා. විඥාන නිරෝධය. මේ ධර්ම මාර්ගයේ යාවේ අපේක්ෂාව අවශ්‍යතාවය වෙන්නේ එතන. දැන් හොඳට මෙන්න මේ ටික තේරුම් ගන්න එතනට යන්න කලින් මේ දෙක එකතු වුණාම මේක මේසයක්මයි. ඔබ තමයි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. රූපං අත්තතෝ සමනුපක්ෂති රූපවන්තං වාත්තානං අත්තනී වා රූපං රූපස්මින් වාත්තාන අවයව ටිකත් මේසයක් දෙකම එකක්. මේසයයි අවයව ටිකයි දෙකක් නෙවෙයි එකක්මයි. මේසේ අවයව සහිතයි. අවයව නිසයි මේසය. එහෙම නැත්නම් අවයව තුලයි මේසය. මේසය තුලයි අවයව. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනී වා රූපං රූපස්මින් වා අත්තානං කියනකොට ඒ ටිකයි කිව්වේ. රූපයත් ආත්මයත් එකයි. ආත්මේ රූපවත්. රූපේහි ආත්මය ඇත. ආත්මේහි රූපය ඇත. දැන් මේ සක්කාය දෘෂ්ටිය දුරු වෙන්න ඕන. මේ වැරදි දැක්ම දුරු වෙන්න ඕන රූපය පිළිබඳව කරන පරිශ්‍රණයේදී. දැන් අපි හඳුනාගත්තොත් මේ අයවයව ටික ධාතුවට අයිති නැති බව නම මේසේ කියන නම ධාතුවට අයිති නැහැ. මේ අවයව ටිකට අයිති නැහැ. දී කැල් ටිකට අයිති නැහැ. එක වෙන එකක්. අවයව ටික නැති වුණොත් නම පවත්වන්න බෑ. නම පවතින්නේ අවයව ටිකම දෙක එකතු වෙලා. නාම රූප දෙක එකතු වෙලායි පවතින්නේ. නලකපාණ සූත්‍රයේදී බටමිති දෙකක් ප්‍රමාතරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ දෙක වෙන් කරගත්තොත් පවතින්න බෑ. ඉක්මනින් නිවෙනවා ගේනවා. ඒ වගේ එහෙම නිදර්ශන කීපයක් අරගෙන බලන්න පුළුවන් මෙන්න මේ යථාර්ථය. කය පිළිබඳවත් බලන්න ඕනේ හිමමයි. දැන් අපි බැලුවානේ මේ කකුල අර කකුල අර කකුල අර කකුල මේසද මේ තට්ටුව මේසද මේ ටික මේසද කියලා. මේසයක් හම්බුන්නේ. එහෙනම් කෙස්ද ලොම්ද නියද දද්ද සමද මසද නහරද මස් සත්‍යය වෙන වෙනම බලාගෙන ගියොත් සත්තු හම්බ වෙන්නේ රූපේද සත්‍යය වේදනාවත් සත්‍යය සංඥාවත් සත්‍යය සංඛාරේද සත්‍යය විඥානේද සත්‍යය පුද්ගලයා කියලා බලාගෙන ගියොත් ඒත් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ කකුලත් අට්ටුවත් එකක්වත් මේස නෙවෙයි. උත්තරේ හම්බ වුණා. එහෙනම් මේසයක් නැහැ කියලා කිව්වොත් වැරදිනි. ලෝකේ තියෙන සම්මතයක් බැහැර කළා වෙනවනේ. සම්මතය බොරු කරන්න බෑනේ. මේස කියලා යමක් ලෝකේ තියෙනවා. නැහැ කියලා කිව්වොත් ඒකත් අන්තය. පුච්චේ දෘෂ්ටිය. මේසයක් නැහැ කියලා කියන්නත් බෑ. මේසයක් ඇත කියන්නත් බෑ. මේසෙ ඇත කියන්නත් බෑ. මේසෙ නැත කියන්නත්. එහෙනම් ඇත කියන්නේත් නැතුව නැත කියන්නේත් නැතුව මේක බලන්නේ කොහොමද? රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් මේකක්වත් සත්‍යය පුද්ගලයා නොවේයි. එහෙත් මේ හේතු ඇති තැන සත්ව පුද්ගල අදහසක් උපදිනවා. මෙන්න මේ අදහස දුරු කරන වැඩපිළිවෙල තමයි දකින අහන දැනෙන දැනගන්නවා කියන තැනින් අපි කියා දෙන්න උත්සාහ කළේ. එක එක සැරයක් මේ බණ අහලා බෑ. නැවත නැවත සැරයක් 10 15 සැරයක් නෙමෙයි 50 සැරේ 60 සැරේ අහන අය ඉන්නවා. එහෙම අහලා තමයි මේක තේරුම් ගන්න ඕන. නැවත නැවත අහන්න. අහනකොට තේරෙන්නේ. දැන් බලන්න ඇහැ සත්වයක් නෙමෙයි. ඇහැට ගැටෙන රූපයක් සත්වයක් නෙමෙයි. චක්කු විඥානයක් සත්වයක් නෙමෙයි. චක්කු ස්පර්ශයක් සත්වයක් නෙමෙයි. චක්කු ස්පර්ශයෙන් හටගන්න වේදනාව සංඥා සංඛාරයවත් සත්තු නෙමෙයි. ඒ වුණාට මේ ටික එකතු වෙලා සතෙක්ව දකිනවා. දැන් බලන්න දකින සතා දකින්නවා කියන සතා ඇහෙත් නෑ, රූපෙත් නෑ, විඥානෙත් නෑ, ස්පර්ශෙත් නෑ, වේදනාවෙත් නෑ, සංඥාවෙත් නෑ, සංඛාරෙත් නෑ. මේ ටිකේම නැති සතෙක් කොහෙද ඉන්නේ? මේ පහට අයිති නැති වෙන විදියක් නෑ, මුණ ගැහෙන්න විදියක් නෑ. එහෙත් වෙන වෙනම ස්කන්ධ ටික බලනකොට සත්ව නෙවෙයි, පුද්ගල නෙවෙයි, ආත්ම නෙවෙයි. එබඳු හේතු ටික යෙදුණු තැන සත්ව සංකල්පයක් ගොඩ නැගෙනවා. පුද්ගල සංකල්පයක් ගොඩ නැගෙනවා. මෙතන හොඳට බලන්න. මේ අවයව ටික එකක්වත් මේසෙ නෙවෙයි වෙන වෙනම බලනකොට. නමුත් මේ ටික මේ ආකෘතිය තුල විතරයි. මේ අවයව ටිකම ගලවලා මිටියක් බඳලා තිබුණාට අඩුවක් නැතුව මේ අවයව ටික තුනට මේස කියන අදහස උපදින්නේ නැහැ අපිට. මේ අවයව ටික මේ ආකෘතිය තුලම පිහිටියොත් අපට මේ අදහස එනවා. මේස කියන ටිපොයිඩ් කියන අදහස. ඒ වගේ ඇහත් රූපيات ඇහැ තිබුණාට, රූප තිබුණාට, විඥාන තිබුණාට, ස්පර්ශ තිබුණාට, වේදනා සංඥා චේතනා තිබුණාට, කැලි කැලි වෙන වෙනම තිබුණාට දකින්නවා කියන අදහසක් එන්නේ නැහැ. ඒත් මේ ටික එකට ගැලපුණොත් ඇහැ ඉපදිලා හැට රූපයක් ගැටිලා විඥානේ ඉපදිලා ස්පර්ශ වෙලා වේදනා සංඥා චේතනා මෙන්න මේ ස්කන්ධ ටික මෙන්න මේ ආකෘතිය තුල පිහිටියොත් එතන ලැබෙනවා දකින්නවා කියන අදහස. දකින්නවා කියන අදහසත් එක්ක තමයි ඔය සත්ව පුද්ගල සංකල්පය මතුවෙන්නේ. දකින්නවා දකින්නෙක් නිර්මාණය වෙනවා. දකින්න දෙයක් ඇත කියන අදහස එනවා. දකින්නාහා දකින්න දෙය පුද්ගලයා ආත්මය හා ආත්මනීය මම හා මගේ කියන අදහස එන්නේ එතනමයි. එහෙනම් යම් තැනකින්ද දෘෂ්ටිය උපදින්නේ, සංකල්පය උපදින්නේ, වැරද්ද හටගන්නේ, එතනමයි ඒක නිරුද්ධ කරන්න තියෙන්නේ. ඒක බිඳින්න තියෙන්නේ එතනමයි. ඒක නිරුද්ධ කරන වැඩපිළිවෙල තමයි අපි අර විදිහෙන් මතක් කරලා පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. ඒ වගේ අපි තවත් එකක් ඒ ගැනම විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කරන දේශනාවන් තුල පැහැදිලි වෙන කාරණාවක් තමයි උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේගේ ඉගැන්වීම අනාත්ම ධර්මයක්. මේ ස්කන්ධ හැම තැනකම අනාත්ම වූ ලක්ෂණ තමයි පෙනෙන්නේ, ප්‍රකට වෙන්නේ. නුවණින් බලන හැම කෙනෙකුටම පේන්නේ අනාත්ම ලක්ෂණ. ඒ අනාත්ම වූ හේතු ඇති තැන, අනාත්ම වූ හේතු තුක යෙදিলা ආත්ම සංකල්පයක් උපදිනවා නම් ඒක කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටියක්ද? ඉතින් අපි ඒ බඳු වරදකට යනවා. ඒ වරදෙන් මිදෙන නිවෙන ක්‍රමය තමයි දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන හසු වෙන ධර්මතාවත් එක්ක අපි සසඳා ගලපා විමසා බලමු. දැන් අපි ඇතුළතින් ආධ්‍යාත්මිකව තම තමන්ට දැනෙන විදිහට නිදර්ශන කීපයක් අරගෙන බලමු. මොකද මේක ටිකක් ඇහැ ඉදිරියේ හමු වෙන අරමුණත් එක්ක එකවර ගලප ගන්න අමාරුවක් තියෙනවා. මොකද පේන්නේ මේකම පේනවා කියන, ඇහැට ගැටුණු රූපේම දැකිනවා කියන අදහසක් එනවා. අපි ගාක් දෙනෙක්ගේ තියෙන ලෝකේ තියෙන අදහසක් තමයි ඇහෙන් රූප දකිනවා කියන එක. ඇහැට රූප පෙනෙනවා කියන එක. රූපේ දකින්නේ ඇහෙන් කියලා. ඇහැට ගැටෙන රූපය දැනගන්නවා කියන අදහසක් ලෝකේ තියෙනවා. ඒක අදහසක් විතරයි. අපි බලමු මෙන්න මෙහෙම පුංචි නිදර්ශනයක් එකතු කරගෙන. හිතන්න දැන් අපි ඔක්කොගෙම ඇහැට එකම අරමුණක් ගැටෙනවා. එකම අරමුණක් අපේ ඇහැට ගැටෙනවා. දැන් අපි හැමෝගෙම ඇහැට ගැටෙන්නේ එකම රූපය. එකම රූපය අපේ ඇහැට ගැටුණාම හරිනම් අපි රූපය ගැන දැනගන්නවා නම් අපි ඔක්කොම දැනගන්න ඕන එකක් නේද? එහෙම වෙනවද ඒ උනාට? අපි හිතන්නකෝ අපි මෙතන ඉන්න මේ අම්මා කෙනෙක් වුණ අපේ ඇහැට ගැටුණා. මම දැනගන්නු මේ අම්මා මගේ කියලා. මගේ අම්මා කියලා දැනගන්න. තව කෙනෙක් දැනගන්නවා මගේ බිරිඳ කියලා. තව කෙනෙක් දැනගනී මගේ දුව කියලා. දැන් එකම අරමුණ ගැටෙන්නේ. දැනගනී වෙනස් වෙනවා. තව කෙනෙක් දැනගනී මගේ නංගි කියලා. තව කෙනෙක් දැනගනී මගේ අක්කා කියලා. තව කෙනෙක් දැනගනී මගේ පුංචි අම්මා කියලා. තව කෙනෙක් දැනගනී මගේ ලොකු අම්මා කියලා. තව කෙනෙක් දැනගනී යාමගේ ආච්චි කියලා. දැන් බලන්න එකම රූපය එකවරම ඇස්වලට ගැටුනේ. දැන ගැනීම එකිනෙකාට වෙනස්. ඇහැට ගැටුණු දේ නම් දැනගන්නේ පුළුවන්ද? එහෙම වෙන්නේ වෙනස් වෙන්න පුළුවන්ද දැන ගැනීම? වෙන්න බෑනේ. එහෙනම් අපි ඇහැට ගැටුණු දේ නෙමේ දැනගන්නේ. ඇහැට ගැටුණු දේ දැනගන්නවා නෙමෙයි, සිතූ දේ දැනගන්නවා. හිතපු හිතපු විදියට දැනගන්නවා. හිතපු හිතපු විදියට දැනගන්නවා. එහෙම බුදුහාම දේශනා කළා තියෙනවද? තියෙනවා. චක්ඛුං පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං. මේ විදිහට බුදුහාම දේශනා කළා තියෙනවනේ. තින්නම් සංගති පස්සු පස්සපච්ච ආවේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. ඇස රූපය කන ශබ්දේ නාසය ගන්ධය මේ ආයතන හයටම පොදු විනයක විඥානය උපදිනවා, ස්පර්ශ වෙනවා, ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. මදපින්නික සූත්‍රේ නම් තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කියලා තියෙනවා. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? ඇට රූපයක් ගැටෙනකොට විඥානය උපදිනවා, සංදනාකට ස්පර්ශය වෙනවා, ස්පර්ශපත්යෙන් වේදනාව හටගන්නවා, විඳින දේ හඳුනන බව, විඳින දේ හඳුනන බව ඇති වෙනවා. හඳුනන දේට කල්පනා කරනවා. යං සංජානාති තං විතක්කේති. හඳුනන්නේ යමක්ද ඒකයි කල්පනා කරන්නේ. යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. කල්පනා කළේ යමක්ද දැනගන්නේ එයයි. යං විතක්කේති තං විජානාති. කල්පනා කළ දෙයම දැනගන්නවා. දැන් බලන්න අර අපි ගත්ත නිදර්ශනය ගැලපෙනවද කියලා. එකම රූපය ගැටුනේ. දැන් අපි හඳුනගත්ත ඒ අරමුණ ගැටෙනකොට ස්පර්ශයෙන් වේදනා, වේදනාව ඇති වෙනකොට හඳුනන බව ඇති වුණා. හැඳිනීමට අනුව කල්පනා කළා, කල්පනා වෙන වෙන වුණා. විඳීම වෙනස් වුණා, හැඳිනීම වෙනස් වුණා, සංඥාව වෙන සංකල්පනා වෙනස් වුණා. ඒ අනුවම දැන ගැනීමත් වෙනස් වුණා. අම්මා කියලා දැනගත්ත එක්කෙනෙක්, බිරිඳ කියලා දැනගත්ත තව එක්කෙනෙක්, අක්කා කියලා දැනගත්ත, නංගි කියලා දැනගත්ත, දුව කියලා දැනගත්ත, ආච්චි කියලා දැනගත්ත, ලොකු අම්මා පුංචි අම්මා කියලා දැනගත්ත. දැන ගැනීම නානාවිද වුණා. එතකොට දැන ගැනීම නානාවිද වුණේ එක එක්කෙනා කළ කල්පනාවන්ට, විතර්කයන්ට අනුව. විතර්කය වෙනස් වුණා. එකම රූපයේ ගැටුණාට එතකොට විතර්කය වෙනස්. එක එක විදිහට කල්පනා කරනවා. එක එක විදිහට කල්පනා කරන්න උනේ සංඥා වෙනවනත්ේ නිසා. එතකොට ඇහැට ගැටුණත් ඒ හා සමානම වෙන්නේ සංඥාවක්. සංඥාවත් ඔපටම එක සමාන වුණා නම් කල්පනා කිරීමත් එක හා සමානම වෙනවා. සංඥා වෙනසක් වුණේ විඳීමේ වේදනාවේ නානත්වය. අම්මා දකිනකොට ඇති වෙන විඳීම නෙමෙයි වෙනත් කෙනෙකුට ඇති වෙන්නේ. බිරිඳ දකිනකොට ඇති වෙන විඳීම නෙමෙයි තවත් කෙනෙකුට ඇති වෙන්නේ. විඳින බව විඳීම් ස්වභාවය වෙනස් වුණා. එතකොට ඊට එහාට වෙනකන් හරි හැමෝටම හැද තිබුණා, හැ උපන්නා, රූපේ ගැටුණා, විඥානයත් උපන්නා, ස්පර්ශයත් උපන්නා. මොහොත් ස්පර්ශයෙන් උපන් ඉතුරු ධර්මතා ටික එකිනෙකාට ප්‍රතිවිරුද්ධ වුණා. එහෙනම් අපි ගැටෙන දේ දැනගන්නව නෙමෙයි, හිතන දේමයි දැනගන්නේ. හිතන දේ දැනගන්න. සිතන්නේ මොකකටද එතකොට? යං සංජානාති තං විතක්කේති. සංඥාවටයි විතර්ක කරන්නේ, කල්පනා කරන්නේ. සංඥාවට විතර්ක කරලයි දැනගන්න. සංඥාවට විතර්ක කරලා දැනගන්න. ඉතින් මෙන්න මේ ධර්මතාව ටික තමයි ඔය උපාදානස්කන්ධ ස්කන්ධ කියන තැන තියෙන්නේ. ස්පර්ශයෙන් වේදනා කියනකොට වේදනා ස්කන්ධය, හැඳිනීම කියනකොට සංඥා ස්කන්ධය, කල්පනා කරනවා කියනකොට සංඛාර ස්කන්ධය, දැනගන්නවා කියනකොට විඥාන ස්කන්ධය. විඳලා හඳුනලා කල්පනා කරලා දැනගන්නවා. ඔන්න කෙටියෙන් ඇහැට රූපේ ගැටිලා ස්පර්ශයෙන් විඳලා හඳුනලා කල්පනා කරලා දැනගන්න. එතකොට දැනගැනීම කියනකොට, දැනගැනීම කියන තැනට එනකොට මෙන්න මේ අනුපිළිවෙල, මේ ධර්මතා එකක්වත් අඩු නැතුව එක පෙළට පහළ වෙලා තියෙනවා. අවයව ටික අඩු නැතුව සම්පූර්ණ වෙලා තියෙනවා. මේ ඔක්කොම ටික එකට අනුපිළිවෙලට එකතු වුණාම ලැබෙන අවසාන ඵලය තමයි දැන ගැනීම කියන්නේ. දැනගන්නවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න, පිටිවිලි දැනගන්න බව. එතකොට මේ හැම තැනකදීම මේ න්‍යාය, මේ ධර්මතා ටික එළ ගැස්සීලා තියෙනවා. එතකොට දැනගැනීම සත්‍යයක් පිළිබඳව නම්, දැනගැනීම පුද්ගලයෙකු පිළිබඳව නම්, දැනගැනීම කෙනෙක් දෙයක් පිළිබඳව නම්, ඒක ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට අපිට විමසන්න තියෙන්නේ. අපි ඊයේ මතක් කළා ඇහැ, කන, නාසය, දිව, කය මෙන්න මේවා පුරාණ කර්මයෙන්, පෙර කර්මයෙන් හටගත් බැවින් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ ඒ දෙපසට පහළ වෙන විපාක විඤ්ඤාණ විපාක. එතකොට විපාක වශයෙන් පහළ වෙන තැන කර්මනේ, ක්ලේශනේ, කුසල්නේ, අකුසල්නේ. කුසල්දනේ, අකුසල්දනේ, කර්මද ක්ලේශදනේ. එතකොට කර්ම ක්ලේශ හටගන්නේ ඊට එහා තැනකින්. ඊට එහා තැනකින් අන්න එතන නිවැරදි කරගන්න තමයි මෙන්න මේ ප්‍රතිපදාවේ අවශ්‍යතාවය අපිට තියෙන්නේ. මේ ප්‍රතිපදාවේ අවශ්‍යතාවය තියෙන්නේ ඒ ටික තේරුම් ගන්න.